තවත් සඳුදා දවසක් මේ විදිහට උදා වෙනවා. සඳුදා දවසේ අපේ සුපුරුදු විශේෂාංගයේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තොරතුරු කතාබහ කිරීමේ බලාපොරොත්තු වෙන අපිත් එහෙමනම් සුපුරුදු පරිදි අද දවසේදී ආරම්භ කරනවා සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. පුරුදු පරිදි මේ කාර්යයට දැන් ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන්නට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, සුබෝදෑසනක්. ආයුබෝවන්.
සුබෝදෑසනක්. ආයුබෝවන් දිල්රුක්ෂි.
මුලින්ම කතා බහ කරමු විශ්වාස භංගය පිළිබඳව. අපි දන්නවා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීමේ සූදානමක් පැවතුනා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව. ඊට පස්සේ මේ කාර්යතාවේ ටිකක් යටගිය ස්වරූපයක් අපි දැක්කා මහනුවර ඇති වුණු කලහකාරී සිදුවීමත් එක්ක. නැවතත් මේ තත්වය කරලියට පැමිණලා තිබෙනවා. විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා සූදානමක් පවතිනවා. එහි වටපිටාව පිළිබඳව තොරතුරු කතා බහ කරමින් අපි ආරම්භ කරමු. මොනමන පාර්ශ්වද මේ සම්බන්ධව සූදානම් වෙමින් සිටින්නේ මනෝජ්?
ඒකාබද්ධ විපක්ෂය දැනට මන්ත්‍රීවරුන් 40කට ආසන්න ප්‍රමාණයක් අත්සන් කරලා කියලා තමයි ආරංචි. මේත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන TB ඒකනායක රාජ්‍ය අමතිවරයා මේ විශ්වාස භංගයට අත්සන් කරලා කියලා යම් ආකාරයකින් තොරතුරු වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසගේ අත්සන් ලබා ගැනීම එක් එක් මන්ත්‍රීවරුන්ට පවරලා කියලායි අපිට ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් මේ අත්සන් ලබා ගැනීමේ කටයුත්ත දළ සලහකරුව මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් සිද්ධ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේ පිරිසගේ අත්සන් ලබා ගැනීම චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට බාර දීලා කියලා යම් ආරංචියක් තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් විශ්වාස භංගයට තමන්ගේ මැති අමතිවරුන් අත්සන් කරවා ගැනීම SB දිසානායක ඇමතිවරයාට පවරලා කියලා මේ වෙනකොට ආරංචියක් තියෙනවා දිරුචි.
දැන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කිසිම සද්දයක් බද්දයක් නැහැ. ඇත්තටම ඔවුන් මේ සම්බන්ධව පක්ෂවද විපක්ෂවද කටයුතු කරන්නේ?
ඒක තමයි ඔවුන් ඒ සම්බන්ධයෙන් ඍජු මතයක් දරනවා. මම නම් පහුගිය කාල සීමාව ඇතුලේ දැක්කේ නැහැ. ඔවුන් වර්තමානයේ තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව නම් යම් කරුණු දැක්වීමක් කරලා තියෙනවා. දුටු අය හැරෙන්න විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් පහුගිය කාලේ දුටු වෙනා නැහැ.
ඔව්, ඒත් එක්කම තවත් පොඩි ප්‍රශ්නයක් කතාබහ වෙමින් තියෙනවා. අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයා තමන්ගේ මේ ඒකාබද්ධ විපක්ෂයෙන් පොදුජන පෙරමුණෙන් ගෙනෙන මේ යෝජනාවට තවමත් අත්සන් තබල නැතේ කියන කතාව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. එතකොට ඔහුගේ මැදිහත්වීමක් නැත්තේ ඇයි මේ සම්බන්ධව? ඒ පිළිබඳව යම් කිසි සමාජ කතිකාවක්, දේශපාලන කතිකාවක්, මතයක් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගිලා තියෙනවා.
ඔව්, ඇත්තටම අර ඔබත් ආරම්භයේදීම සඳහන් කළා වගේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පහුගිය සතියේ පාර්ලිමේන්තුවට අරගෙන එන්න තිබුණු කාරණයක්. ඒකබද්ද විපක්ෂය තමයි ඊට මූලිකත්වය අරගෙන කටයුතු කළේ. නමුත් මහනුවර ඇති වෙච්ච සිද්ධිය නිසා ඒක ටිකක් යට ගියා. යලිත් මේක කරලියට ආවේ, පණ ගහලා ආවේ පහුගිය බදාදා දවසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී පැවැත්වෙච්චි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තමයි මේක ඉදිරියට ගේන්න ඕන කියලා කටයුතු කර මේ සාකච්ඡා කළේ. එතනදී අපිට ආරංචියක් විදිහට උදේගම්මන් පිළ මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා අපි දැනට විශ්වාස භංගය හදලා ඉවරයි, ඒ විතරක් නෙමෙයි අත්සන් කිහිපයකුත් අරගෙන ඉවරයි කියලා ඔහු සඳහන් කරලා තිබුණා. එතනදී තමයි මේ කාරණේ මතුනේ. නමුත් තවමත් ඔබ කිව්වාගේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ විශ්වාස භංගයට අත්සන් කරලා නැහැ. ඔවුන් සඳහන් කරේ අදාළ වෙලාවේදී, අදාළ අවස්ථාවේදී ඔහු ඔහුගේ කාර්යභාරය ඉටු කරයි කියලා. නමුත් පසුගිය සතියේ අපි දැක්කා, දැන් අර මම ඔබට කලින් කිව්වා වගේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයේ පිරිසගේ අත්සන් විශ්වාස භංගය වෙනුවෙන් ලබා ගැනීම ඒ වගකීම පවරලා තියෙනවා කියලා සඳහන් කළා. එතුමම මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කරලා ගියා මේ තියෙන විදිහට ඒකාබද්ධ විපක්ෂේ නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ විශ්වාස භංගයක් කියන එකක් නෑ. ඔවුන් කරපු වැරදි වලට ඔවුන් මේ වෙලාවේ ඉන්න ඕන දඬුවම් විඳමින්, නමුත් ඔවුන් නිදැල්ල ඉන්නවා. ඒකට වග කියන්න ඕන අග්‍රාමාත්‍යවරයා ඉන්න ඔවුන්ට මේ තරම් සහනයක් දීලා ඉන්න පුද්ගලයාට එරෙහිව විශ්වාස භංගයක් අරගෙන එයිද ඒකාබද්ධ විපක්ෂය අවංකවම කියන ඔහුත් ප්‍රශ්න කරා. ඉතින් මෙවැනි මතභේදාත්මක ප්‍රශ්නකාරී වටපිටාවක් තිබෙනවා. නමුත් මේ වෙලාවේ කරලිය තියෙන මාතෘකාව විශ්වාස භංගය තමයි. ඒක ගේන්නේ ඒකාබද්ධ විපක්ෂය තමයි.
ඔව්, දැන් අගමැතිවරයා සම්බන්ධව වෙන විශ්වාසයේ බංග වෙලා, එහෙමත් නැමෙතුනම් විශ්වාසයේ බිඳිලා කියන කාරණාව ඔප්පු කරන්න ඒකාබද්ධ විපක්ෂය ගොනු කරන මේ විශ්වාස භංගයට එකතු කළ තියෙන කාරණා මොනවද?
ඔව් දිලුක්ෂි, ඒකාබද්ධ විපක්ෂය ගොනු කරපු විශ්වාස භංග යෝජනාවට ප්‍රධාන කරුණු 14ක් කෙරෙහි අවධානය යොමු කරලා තිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා තමන් යටතට පවරා ගැනීම, ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවු අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා කිරීම, බැනුම් කර වංචාවට ඉතාම පැහැදිලිව ඔහු සම්බන්ධයි කියන චෝදනාව, ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයි කියන යෝජනාව, වංචනිකින් බේරාගන්න දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපර කමිටුව පත් කරා කියන එක චෝදනාවක්. මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ සැබෑ කරුණු යටපත් කරලා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම, මේක 2015 මාර්තු 17 වෙනිදා කරපු ප්‍රකාශය තමයි උපුටා දක්වලා තියෙන්නේ. කෝප් කමිටුවේ වැඩ කටයුතු සිදු වෙමින් යන අතරතුර අතරමැදදී නව සමාජිකයෙක් පත් කිරීම එක චෝදනාවක්. මේ කෝප් කමිටුවේ සමාජික මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙකුට මහ බැංකු බැනුම් කර වංචාව සිදුවන කාලේ නියෝජ්‍ය අධිපතිවරයෙක් විදිහට කටයුතු කරපු පුද්ගලයෙකුට උපදේශක තනතුරක් පිරිනැමීම, නැවතත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට වෑයම් කිරීම, තනතුර අහිමි වුණාම පස්සේ, ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාට තනතුර අහිමි වුණාට පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශ උපදේශක තනතුරක් දැරදීම, විදෙස්ගත වෙන්න ඉඩ සලස්වලා අධිකරණයේ මගහැරීමට කටයුතු සිදුවනසේ ක්‍රියා කිරීම එක චෝදනාවක් විදිහට ගන්නලා තියෙනවා. ඔහු දැන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගත වෙලා ඉන්නේ. ඔවුන්ව නීතිය රැහැනට අසු කරගන්න බෑ. ඒ හින්දා ඔහු විදේශගත වෙන්න උදව් කරා කියන කාරණය ගොනු කරලා තියෙන චෝදනාවක් විදිහට. ඒත් එක්කම රටේ ආර්ථික වර්ධන වේගය අඩපණ කිරීමට ඔහු ඍජුව සම්බන්ධ වීම, ඒත් එක්කම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විදිහට කටයුතු කරමින් සිටියදී මහනුවර සිද්ධ වෙච්චි සිද්ධියට ක්ෂණිකව පියවර ගන්නට නොහැකි වීම කියන කාරණා තමයි මේ විශ්වාස භංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොනු කරලා තියෙන ප්‍රධාන කරුණු 14.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් විමසා බලමු විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් දරන්නා වූ අදහස. දැන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අපි පටන් ගනිමු. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියන මේ අනිකුත් පක්ෂ වැඩි දඟලන්න අවශ්‍යතාවයක් නැහැ, ඒක එක්සත් ජාතික පක්ෂයට අයිති කාර්යයක් කියලා.
එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ නායකත්ව පිළිබඳ යම්කිසි ප්‍රතිසංවිධාන විය යුතුයි කියන තැන මම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ කණ්ඩායමක් කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට දිනේෂ් ගුණවර්ධනලා පැටලෙන්න ඕනේ නැහැනේ. ඒවට මේ අපිට ඒකාබද්ධ කාර්යවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යවත් අපිට ඕනේ
නැහැ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න කියනවා මේ අගමැතිවරයා පැත්තක තියලා ජනාධිපතිවරයාට යම්කිසි වූ දෝෂාභියෝගයක් ගෙනීම තුලින් මේ යටපත් කිරීමේ යම්කිසි වූ සැලැස්මකුත් තියෙනවා කියලා.
ආරංචියක් තියෙනවා රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවායි කියලා. නමුත් ඒ විශ්වාස භංගය නැති කරගන්න ජනාධිපතිතුමාට විරුද්ධව ඒගොල්ලෝ දෝෂාභියෝගයක් ගේන්න කියන බංකොලොත් වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සහය කණ්ඩායම කරන්න හදනවා. එක්සත් ජාතික පක්ෂයේ කිසිම අරමුදියක් විසඳන්න බෑ පක්ෂ නායකයා කරන්න.
ඔව්, එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරෙක් තරවරක සඳහනක් කළා ජනාධිපතිවරයාගේ සහයෝගය අගමැතිවරයාට ලැබෙන්නේ නැහැ, ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ දෝෂාභියෝගය ගේන්න ඕනේ යහපාලන ආණ්ඩුවට කියලා.
මඩරම් පුද්ගලික අවශ්‍යතාවයක් තියෙනවා විශ්වාස භංගයක් ගේන්න මේ යහපාලන ආණ්ඩුවට. මොකද මේ යහපාලන ආණ්ඩුවට ඉස්සරහ යන්න බෑ මේ දෙන්න එක මේ වැඩ යන විදියට. අපිට පේනවා ජනාධිපතිතුමා සහයෝගයක් දෙන්නේ නැහැ අගමැතිතුමාට. ඉතින් මෙහෙම රටක් ඉස්සරහට යන්න බෑ. මන්නම් කියන්නේ මේ යහපාලන ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගේනවා මම අත් දෙකම උස්සනවා.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නම් එකහෙලාම ඉන්නවලු මේ විශ්වාස භංගය පරාජය කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එහෙම කියන්නේ
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපේ නායක විරුද්ධගෙන විශ්වාස භංගය අනිවාර්යයෙන් පරාජය කිරීමේ කටයුත්ත පසුපෙළේ කණ්ඩායම අපි බාර අරගෙන තියෙන නිසා අපේ පක්ෂයේ ප්‍රශ්න අපි විසඳ ගන්න.
ඒකම දෙවිපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියනවා මේක මේ පළවෙනි වතාවට අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ගිනෙන දැවැන්ත විශ්වාස භංගයක් කියලා.
ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් කරන දැවැන්ත ශක්තිමත් විශ්වාස භංග යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුල අපි කතානායකවරයාවත බාර දෙනවා.
ඔව්, ඒකබද විපක්ෂයේ ප්‍රධාන පුද්ගලයා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මේකට අත්සන් කරනවද? අත්සන් කරන්නේ නැහැ. තවදුරටත් ඔහු ඒ සම්බන්ධව කල් ලබා ගනිමින් සිටිනවා කියන ආරංචියකුත් යනවා. ඒ සම්බන්ධව යම් කිසි වූ ඉඟියකුත් පළ වුණා. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සමාජික විමල් වීරවංශ මහතාගේ අදහස් දක්වීමකදී
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සම්පූර්ණ ආශිර්වාදය මේකට ලැබිලා තියෙනවා. එතුමා අස්සන් තබන්න ඕනද කියන එක අපි තාම තීරණය කළ නැහැ. මොකද මේක 20ක් පමණ අස්සන් ප්‍රමාණයක් තිබුණත් ප්‍රමාණවත්.
ඔද මෙතනදී මේ එක්සත් ජාතික පක්ෂයේ විසින් මේ අදහස මුලින්ම අරගෙන ආවේ. ඊට පස්සේ මේක කොහොමද මේ ඒකාබද්ධ විපක්ෂයේ පැත්තට ගියේ කියන කාරණාව සම්බන්ධයෙන් නම් කිසි වූ සැකයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කළා තිබුණා.
යුඑම්පී ඇතුලේ කැරල්ලක් ආවා. විශ්වාස භංගයක් ගේන්න හැදුවා. ඒක මැඩපවත්වන්න තව බෝලයක් දැම්මද කියලා ප්‍රශ්නේ දැන් මං ඉන්නවා. තර්කානුකූල බැලුවම ඇත්තටම යුඑම්පී කෙන් ගෙනාවා නම් 20-25ක් අස්සම් කරලා අනිත් පැයට තියෙන ඡන්දෙ දුන්නම විශ්වාස භංගෙ දිනු. ඇයි යුඑම්පී කෙන් ගේන එක නැවතුනේ? මේ පැත්තෙන් ගේනවා කියලා කතාවක් පටන් ගත්තා.
ජාතික හෙළමරු මේ නායක පාට්ලි චම්පිකරණවක නම් කියන අලුත් මුහුණු රටට අවශ්‍යයි කියලා.
දේශපාලන ශාස්ත්‍රයේ තරුණ පිරිසවලට වගකීම් ලැබිය යුතුයි. මේ ඉදිරි කාලයේ අලුත් මුහුණක් රටට ලැබිය යුතු නැත්නම් රට නැවතත් පැරණි අඳුරු යුගයට ගමන් කරන්න ඉඩ තියෙනවා.
දැන් ඔය විශ්වාස භංගයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස අත්සන් එකතු කරමින් සූදානම් වෙන අතරතුරේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අතරත් බොහොම රහසිගත සාකච්ඡාවක් පැවැත්වුණා කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් ඒ සාකච්ඡාවේදී අවධානයට ලක් කරපු කාරණා පිළිබඳව ඔබට වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, දැන් මේ කටයුත්ත ඊයේ දවසේ තමයි වාර්තා වුණේ. පෙරේද හවස සහ ඊයේ උදෑසන කියන කාලය ඇතුළත බොරැල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තමයි මේ කණ්ඩායම සාකච්ඡා කරා කියලා වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ඒත් එක්කම මහින්දානන්ද අලුත්තුමගේ වාසුදේව රණායක්කාර, දළ සලාපෙරුම නාමල් රාජපක්ෂ කියන අය සහභාගි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් අනුර යාපා, සුසිල් ප්‍රේමජයන් සහ ඩිලාන් පෙරේර රාජ්‍ය ඇමතිවරයා එකතු වෙලා සාකච්ඡාවට එකතු වෙලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන හැම මන්ත්‍රීවරයෙක්ම විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන්න ඕන කියන දේ තමයි මේ සාකච්ඡා වෙලා තියෙන්නේ. ඉතින් ජාතිකාණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාත් එක්ක කටයුතු කරන්න අකමැති බව සඳහන් කරලා ජනාධිපතිවරයාට ලිපියක් බහර දෙන්නත් මේ අය එකඟ වෙලා කියලා වාර්තා වෙනවා. ඉතින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තීරණයක් ගන්නවා නම් කොමුණත් ඒ ගැන ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන කියලා මීට කලින් මාධ්‍යට අදහස් දක්වලා මහින්ද සමරසිංහ සහ සරත් අමුරුගම කියන ඇමතිවරු ප්‍රකාශ කළා. ඒ දින මේ සාකච්ඡාවට ඉඳලා නැහැ. නමුත් මේක තුණු කණ්ඩායම එහෙම තීරණයක් අරගෙන තිනවා අගමැතිතුමත් එක්ක වැඩ කරන්න බෑ කියලා ජනාධිපතිවරයාට ලිඛිතව බහර දෙන්න ඕන කියලා ලියවිල්ලක්. ඔබට මතකයි දැසටි ජයසේකර ඇමතිතුමා එහෙමත් මේ ඍජුව කිව්වා එක්සත් ජාතික පක්ෂත් එක්ක තනිය වැඩ කරන්න බෑ කියලා. මේවා ප්‍රතිඵලයක් විදිහට තවමත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරයා විදිහට දැසටි ජයසේකර ඇමතිවරයා සහභාගී වුණේ නැහැ.
දැන් විශ්වාස භංගයේ සම්බන්ධව බොහෝ දෙනෙකු වෙන වෙනම එකතු වෙලා සාකච්ඡා කරමින් පවතින අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අපිට වාර්තා වෙනවා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම සඳහා වහවහ කටයුතු සූදානම් වෙන ආකාරයක්, පක්ෂ නායකත්වය ඇතුළු තවත් පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් වීමට නියමිත වග තමයි වාර්තා වන්නේ. මේ සම්බන්ධව යම් යම් නමුත් යෝජනා වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි කැමති සවිස්තර තොරතුරු දැනගන්න මේ සම්බන්ධව. මොකක්ද වෙලා තිබුණේ මේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ අන්තිම වාර්තාව සිකුරාදා ආරලේක මන්දිරයේදී සකස් කරුණා කියලා තමයි මාධ්‍යට තොරතුරු වාර්තා වුණේ. පක්ෂය ඇතුළේ විශාල පිබිදීමක් ඇතිවන යෝජනා කිහිපයක්ම මේකට ඇතුළත් කරලා කියලා තමයි ප්‍රතිසංවිධාන කමිටුව කියලා තිබුණේ. ඒත් එක්කම පක්ෂයේ මහලේකම්වරයා සහ සභාපතිවරයා වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. නියෝජ්‍ය නායක තනතුරු තුනක්, උපනායක තනතුරු තුනක් යෝජනා කරලා තියෙනවා. ජාතික සංවිධායක දුරේට තරුණ ප්‍රබල ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙකුට ඒක ලබා දෙන්න ඕන කියලා යෝජනා වෙලා තියෙනවා. බෞද්ධ කටයුතු නායකෙක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා යෝජනාවක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට යම් ආකාරයකින් බෞද්ධ ප්‍රජාව අතරේ කැමැත්තක් නැත්නම් ඒ තවදුරටත් වර්ධනය කරගන්න අවශ්‍යතාවය ඔවුන් මතු කරලා තියෙනවා. මේ සියල්ලටම සති දෙකක් ඇතුළත ප්‍රතිචාර දක්වන්නේ මනසත් ප්‍රතිසංවිධාන කටයුත්ත අවසන් කරන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් පක්ෂ නායකවරයාත් එකඟ වුණා කියලා තමයි කියන්නේ. මේ අතර නම් කීපයකුත් යෝජනා වෙලා තියෙනවා. මහලේකම් දුරය අඛිල විරාජ් කාර්ය වසම් අධ්‍යාපන අමාත්‍යවරයාට ලබා දෙන්න ඕන කියලා තමයි ප්‍රතිසංවිධාන කමිටිය යෝජනා කරලා තියෙන්නේ. දැනට කබීර් හෂී මැමතිවරයාය තනතුර දරන්නේ. ඒත් එක්කම රංජිත් බද්දුබ බණ්ඩාර, සරත් ෆොන්සේක, වජිර අබේවර්ධන, ගාන්ත කරුණාතිලක කියන අයට නියෝජ්‍ය නායක උපනායක තනතුරු දෙන්න ඕන කියලා ඉන්න අයට අමතරව අලුතෙන් ඒ අයගේ නම් එක් කරගන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒත්කම පක්ෂය තුළ යම් අසාධාරණයක් සිදු වුණා කියලා සැලකෙන පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාට, බුද්ධික පත්‍රික මන්ත්‍රීවරයාට, සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට, මේ අය වගේම අලුවිහාරයේ පවුලේ කෙනෙකුටත් පක්ෂයේ අලුතෙන් මොනවා හරි වගකීම් දෙන්න ඕන කියලා සාකච්ඡා වෙලා තියෙනවා. ජාතික සංවිධායක දුරේ අර කලින් කිව්වා වගේ තරුණ ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙකුට දෙන්න ඕන කියලා යෝජනා වෙලා තිබුණා. ඒකට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නම යෝජනා වෙලා තියෙනවා. බෞද්ධ විශ්වාසයේ පළුදු වෙලා තියෙනවා නම් ඒ නැවත ඇති කරන්න වජිර අබේවර්ධන, දයා ගමගේ රංජිත් මතුම බණ්ඩාර මෙවැනි අයට යම් කාර්යභාරයක් දෙන්න ඕන කියලා යෝජනා වෙලා තියෙනවා. ඉතින් ඉදිරි සති දෙක ඇතුළත මේ සියල්ල වෙනස් වන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් මේ ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාත්මක වෙලා ටික කාලයක් ගිහිල්ලා ඒවැ ප්‍රතිඵල අනුව ක්‍රියා කරන දක්ෂ පුද්ගලයෙක් බලලා ඉදිරි තරුණ නායකත්වය වෙනුවෙන් ඔවුන්ව පෙළගස්සන්න ඕන කියන යෝජනාව තමයි ඇවිල්ලා තින්නේ. නමුත් මේ වෙලාවේ නායකත්වය වෙනසක් සිදු කිරීමේ යෝජනාවක් මේ අතර සඳහන් වෙන්නේ නැහැ.
දැන් අපි දැක්කා මේ මහනුවර ඇතිවුණු ඒ කලාකාරී සිදුවීමෙන් පස්සේ සමාජ ජාලාවේ බඩවිහෙම නැවතත් පෙර පරිදි ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. එතකොට හදිසි නීතිය සම්බන්ධව තොරතුරුත් වාර්තා වෙනවා. ඒත් එක්කම මහනුවර ඇතුළු ඒ සමස්ත දිවයින පුරාම ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීම වෙනුවෙන් යම් යම් සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවත් දීර්ඝ කතිකාවතක් පැවතුණා. මහනුවර සිදුවීමෙන් පස්සේ පසු සිදුවීම් පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමතියි මනෝජ්.
හදිසි නීතිය අවලංගු කරලා තියෙනවා. දැන් රටේ තත්ත්වය යහපත්, ඒ නිසා හදිසි නීතිය තවදුරටත් බලාත්මක කරන්න අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා සෙනසුරාදා රාත්‍රියේ ජපාන් සංචාරයෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 ඉඳලා හදිසි නීතිය ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේපල සඳහා වන්දි ලබා දීමේ කටයුත්තක් සිදුවනවා. වෙළඳ සැල් වලට පහර දීමේ සිද්ධි 445ක් ලැබිලා තියෙනවා. පූජනීය ස්ථානවලට පහර දීමේ සිද්ධි 23ක් වාර්තා වෙලා තියෙනවා. 280 දෙනෙක් දැනට අත්අඩංගුවට අරගෙන ඉන්නවා. ඒ අතරින් දැන් මේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න කටයුතු කරා කියන විශේෂ පුද්ගලයන් 10 දෙනෙක් පිළිබඳව වාර්තා වුණා. මේ සියල්ල පදනම් කරගෙන වන්දි දීමේ කටයුතු ඉක්මනින් ආරම්භ කරනවා කියලා තමයි සඳහන් කළේ. ඒ අතරින් පූජනීය ස්ථානවලට සිද්ධ වෙච්ච අලාභහනි වෙනුවෙන් ඉක්මනට හානිපූර්ණේ සිද්ධ කරනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් රුපියල් 50,000 ඉඳලා ලක්ෂයක් දක්වා මූලික ජීවීමක් සිද්ධ කරලා ඊට පස්සේ ඉතිරි මුදල් ලබා දීම සිද්ධ වෙනවා කියලාත් වාර්තා වෙනවා. ඔබට මුලින් කිව්වා වගේ අර විශේෂ 10 දෙනෙක් ගැන කියුණානේ. ඒ අතර හිටියා මහසොන් බලකාය නියෝජනය කරන එහි ප්‍රමුඛයා කියලා හඳුරගන්න අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමක්. ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න තීරණය වෙලා තියෙනවා. ඒ අතරේ පෞද්ගලික සතියේ මහසොන් බලකාය මූලස්ථානයේ කියලා හැඳින්වෙන කාර්යාලයක් වටරලා එහි තිබිලා අත්පත්‍රිකා, ඒත් එක්කම බෝම්බ යම් ප්‍රමාණයක් සහ ඔය මයික්‍රෝෆෝන් සඳහා පාවිච්චි කරන අපි මයික් කොලර්ස් කියලා හඳුන්වනවා, එවැනි කොටස් කිහිපයක්, මෙවැනි දේවල් රාශියක් ඔවුන්ගේ කාර්යාලයේ තිබිලා හොයාගත්තා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට සඳහන් කරා. යන ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න තවදුරටත් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.
ඔව්, දැන් ඔය මේ මහසොහොන් බලකාය ඇති කරපු ඒ වියවුල්කාරී වාතාවරණයට රටේ ආරක්ෂක අංශත් එක්තරා අන්දමකින් සම්බන්ධයි කියන කසුකුසුව පහුගිය කාලේදී මතුවලා තිබුණා. මේ ඔප්පු කිරීම සඳහා මේ වෙනකොට සාක්ෂි හම්බ වෙලා තියෙනවද?
ඔව්, දැන් ඊයේ සාක්ෂ්‍යාමය වෙන විට එහෙම ප්‍රවෘත්ති ලැබෙමින් තිබුණා. විශේෂයෙන් බුද්ධි නිලධාරීන් සහ මධ්‍යම පළාතේ කටයුතු කරපු පොලිස් නිලධාරීන් සමග මේ මහසොහොන් බලකායේ පුද්ගලයන් සම්බන්ධතා පැවැත්වුවා. ඔවුන් අතර මේ සිද්ධිය වෙන කාල සීමාවෙත් දුරකථන සංවාද පවත්වලා තියෙනවා. දුරකථන ඇමතුම් කීපයක් ලබාගෙන තියෙනවා. ඒවායේ දත්ත තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. ඒ අතරම මධ්‍යම පළාත සහ මහනුවර බහර පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් කීපයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ පිළිබඳව තහවුරු කරගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමේදී එවැනි තොරතුරු වාර්තා වෙලත් නැහැ, මෙවැනි ස්ථාන මාරුවීම් සිදු කරන බවක් තමන් දන්නෙත් නැහැ, එහෙම සිදු කිරීමක් නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණා. කොහොමුණත් මේ තොරතුරු වාර්තා වීමත් නැහැ කියලා සඳහන් කිරීමත් අතරත් යම් සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ තවත් විශේෂිත කාරණාවක් සාකච්ඡාවට බඳුන් වුණා. ඒ තවදුරටත් විවාදයට ලක්වෙමින් පවතින කාරණාවක්. ඒ තමයි වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පවරන ලබන නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් සහිත විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා පනත් කෙටුම් පතක් රජය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අපි දැක්ක මේකට විරෝධතාව ගොනු කරමින් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ පනත් කෙටුම් පත මගින් රජය බලාපොරොත්තු වෙන්නේ කුමන කාරණාවක් ඉටු කර ගැනීම උදෙසාද? ඇයි මේකට විරුද්ධවන්නේ කියන කාරණාවත් මෙහිදී සාකච්ඡා කිරීම වටිනවා. වැඩිදුර තොරතුරු දැනගන්න කැමති ඔබගෙන් මනෝජ්.
ඔව්, මේ අධිකරණ සංවිධාන සංශෝධන පනත සම්බන්ධයෙන් තමයි මේ කතිකාව ඇති වෙන්නේ. ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයක් පිහිටුවන්න රජය යෝජනා කරලා තියෙන්නේ 1978 අංක 2 තරණ අධිකරණ සංවිධාන පනත සංශෝධනය සඳහා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමත් එක්ක විෂය භාර අමාත්‍යවරයා විදිහට තලතාතු කෝරළ ඇමතිවරය මේ පනත් කෙටුම් පත ඉදිරිපත් කරා. ඒ අනුව අධිකරණයේ නඩු පවරන්න බලය තියෙන්නේ නීතිපතිවරයාට සහ අල්ලස්සෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට. මේ දෙන්න තමයි මේ අධිකරණයේ හමුවේ නඩු පවරන්න නීතිමය වශයෙන් බලය ලැබෙන්නේ කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ අදහස් දක්වලා තිබුණා. ජාතික හෙළවරුමය නියෝජනය කරමින් එහි උපනායකවරයා විදිහට කටයුතු කරන කරුණාරත්න පරණවිතාන මහත්මිය සහාය කරලා තිබුණා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂ ප්‍රතිපුද්ගල මහාධිකරණයක් පිටවන්න. ඒකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ බලවේග උසාවි ගිහිල්ලා තියෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් යම් අගතියක් වන බව දැනගෙන තමයි මේ කටයුත්ත කළේ. නමුත් නීතිඥ සංගමයත් ඇයි මේකට මැදිහත් වුණේ කියන ප්‍රශ්නාර්ථය නගමින් කතා කළා. ඒත් එක්කම සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දාස්තක් කළා. ඔහු කිව්වා දැන් මේකට විරුද්ධව පෙත්සම් හතක් ඉදිරිපත් කරලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂය සහ නීතිඥ සංගමය. ඊට අමතරව මීට මැදිහත්කාර පෙත්සම් 13ක් සිවිල් සංවිධානත් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැතිඅමතිවරුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අදහස් දක්වමින් සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කිව්වා රට සම්බන්ධයෙන් අයහපත් චිත්‍රයක් ඇති කරන දූෂිත බලවේගත් එක්ක ඩයස්පෝරා වැනි සංවිධානත් එක්ක එකතු වෙලා ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. වරදක් පුරාණන් දඬුවම් කරන්න මේ අය දැන් අවුරුදු 3ක් බලාපොරොත්තුෙන් හිටියා. නමුත් දැන් කරන්න හදන්නේ දේශපාලන වෛරය පතුරවල පරිගණකයෙන් සිද්ධ කරන්න කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරද්දී අජිත් පෙරරා නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වේ රටේ පුරවැසියන්ගෙන් 99.9%ක්ම මේකට කැමති, අකමැති දූෂිතය සහ ඔවුන්ගේ යාළුවෝ විතරයි. මැතිවරණ ප්‍රතිඵල මොනවා වුණත් මේ රටට අවශ්‍ය දේවල් එහෙන්න මේවා කරන්න ඕන කියලා ඔහු සඳහන් කළා. දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා සඳහන් කළේ වෛරී චේතනාවෙන් දඬුවම් කරන්න තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ, ඒ හින්දා ඊට එරෙහි වෙනවා කියලා ඔහුගේ පැත්තෙන් අදහස් දැක්වීමක් සිද්ධ කරලා තිබුණා. විශේෂයෙන්ම හිටපු අධිකරණ ඇමතිවරයෙකුත් වෙච්චි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා සඳහන් කරේ මේ සම්බන්ධයෙන් මීට කලිනුත් අපි තොරතුරු විමසුවා. නීතිපතිවරයා පිටු 29ක වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. දැනට තියෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව මේම අධිකරණයක් ස්ථාපිත කරන්න හැකියාවක් නැහැ. නමුත් ඕන අවස්ථාවක ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කරලා හදිසි චෝදනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නඩු විභාග කරන්න පුළුවන්. උඩතල වින්න ගහතන නඩුවේදී එහෙම දේවල් සිද්ධ වුණා. විද්‍යාදරිය ගහතන නඩුවේදී එහෙම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමු වෙන නඩු විභාග කෙරුණා. එහෙම කරන ක්‍රමවේදයක් දැනටත් තියෙනවා. එහෙම තියෙද්දී ඇයි මෙහෙම දෙයක් කරන්න නිසා එහෙම කරන්න නීතියෙන් ප්‍රතිපාදන තියනවාද කියන කාරණය ඔවුන් මතු කරා. ඒත් එක්කම නීතිඥ සංගමය මේකට හවුල් වුණේ ඇයි කියලා අර ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයෙන් චෝදනාවක් කරන්න ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මැතිතුමා ඔහු කියලා තිබුණේ දැන් මේකට නඩු පැවරීම සිද්ධ කරන්නේ නීතිපතිවරයා හා අල්ලස් සම්බන්ධයෙන් කොමසාරිස් ජෙනරාල් වරයා ඒ අයට විතරක් මේ නඩු පවරන්න දීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙනුත් ඔවුන් අදහස් දැක්වීමක් සිදු කරා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් දැනට තියෙන තත්ත්වය.
ඔව් හොඳයි. මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් කළා. ඔබ සඳහන් කරපු ආකාරයට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඔහු කියන්නේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව මේ ආකාරයෙන් ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මණ්ඩලයක් සහිත අධිකරණ පිහිටවන්නට හැකියාවක් නැහැ කියලා මේ ඔහු ඒ සම්බන්ධව ප්‍රකාශ කරපු අදහස්.
වර්තමානයේ ප්‍රමාණවත් විදියට නීති ප්‍රතිපාදන තියෙනවා. ඕනෑම බරපතල කාරණයක් සම්බන්ධව නීතිපතිතුමාට අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කරන්න ත්‍රිපුත්තල මහාධිකරණයක් පත් කරන්න කියලා. එය අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ওই විද්‍යාදරිය ඝාතනය නඩුවේදී, ඒ වගේම උඩතලවින්න නඩුවේදී මන් දන්න තරමට මේ විවස්ථාව යටතේ ඒ වගේ විශේෂ අධිකරණ පත් කරන්නට ප්‍රතිපාදන සැලසිලා නැහැ. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරලා නීතිපතිවරයාගෙන් විමසපු වෙලාවේ නීතිපතිවරයා අපිට 29ක වාර්තාවක් ලබා දීලා තියෙනවා. දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ එහෙම විශේෂ අධිකරණ පිහිටවීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියලා.
දැන් අද 19 වෙනිදා හෙට, ඒ කියන්නේ මාර්තු මාසේ 20 වෙනිදා වෙනකොට පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම ආරම්භ වෙනවා කියලායි අපිට තොරතුරු වාර්තා වන්නේ. ඒට සමගාමීව දිස්ත්‍රික් 11කට අයත් පළාත් පාලන ආයතනවල තේරීපත් වුණු සභිකයන්ගේ නම් ගැසට් කළා තියෙනවා මේ වෙනකොට. තවදුරටත් පළාත් පාලන ආයතන ගණනාවක සභිකයන් නම් කිරීමටත් නියමිත වෙලා තියෙනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු මොනවද?
අපි දැක්කා පහුගිය 9 වෙනිදා කියන දවස යටතේ 2060-42 කියන අංක යටතේ මේ ගැසට් කිරීම සිද්ධ කරලා තිබුණා. යනු පළාත් පාලන ආයතනවලට තේරීපත් වෙච්චි නාමලේඛනවලින් කොටසක් තමයි ගැසට් කරලා තියෙන්නේ. මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුර, මාතලේ, මොනරාකල, අනුරාධපුර, පුත්තලම, කිලිනොච්චිය කියන දිස්ත්‍රික් වල පළාත් පාලන ආයතනවලට තේරීපත් වෙච්ච අයගේ නාමලේඛන තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අනෙක් පළාත් පාලන ආයතනවල තේරීපත් වෙච්ච අයගේ නාමලේඛන මැතිවරණ කොමිසමෙන් ලැබෙන විදිහට ගැසට් කරනවා කියලා තමයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේ. ඒත් එක්කම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. පළාත් පාලන ආයතන 341 සීට 25 කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා තියෙන පළාත් පාලන ආයතන 15ක විතරක් කියලා විෂය භාර අමාත්‍යවරයාත් සඳහන් කළා. ඒ අනුව ඉදිරියේදී මේ සියල්ල විසඳගෙන අනෙකුත් පළාත්වලත් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ නාමලේඛනය ගැසට් කරાવી.
අපි මේ සාකච්ඡාව අවසානයක් දක්වා අරගෙන යමු. ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදිහට මේ වෙනකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මුහුණ දෙමින් සිටින වාතාවරණය පිළිබඳව පැවති යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා රජයේ හමුදා මානව හිමිකම් කඩකලායයි පවසමින් ඇමරිකාව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකාව අත්සන් තැබූ ඒ ගිවිසුම සම්බන්ධව වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තියෙනවා ජිනීවාවල. 16 වෙනිදා මේ සම්බන්ධ වන ප්‍රගතිය සාකච්ඡා කිරීමට නියමිත වෙලා තිබුණත් ඒ කල්ගිය වගයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඊට අමතරව ජිනීවාවලින් අපිට වාර්තා වෙනවා ගෝලීය ශ්‍රී ලාංකීය සංවිධානය යම් යම් ක්‍රියාමාර්ගණක අරගනිමින් පවතිනවා ලාංකීය රණවිරුව ආරක්ෂා කර ගැනීම දෙස. මේ සම්බන්ධව ලංකාවේ කොයි වගේ අවධානයක්ද තියෙන්නේ, මොන වගේ කරුණුද සාකච්ඡාවට සහ අවධානයට බඳුන් වෙමින් පවතින්නේ මනෝජ්?
ඔව්, ශ්‍රී ලංකාවේදී කතා කරා මෙහිදී විවිධ සංවිධාන පළ කරපු අදහස් විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් අදහස් දක්වීමේ කාල පරිච්ඡේදයක් තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ. එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරයට සමගාමීව එහිදී අදහස් දක්වපු ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්විස්ලාන්ත ලේකම් නිමලා ලියන පටබැඳි පත්මය පළ කරපු අදහස් අපි දැක්කා. ශ්‍රී ලංකාවේ මාධ්‍යත් උපුටා දක්වනවා කියලා තිබුණා. ජාත්‍යන්තර සහයෝගිතාවය ඇතුළෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රමවේදය ඇති කරේ. නමුත් වර්තමානයේ ශක්තිමත් කිරීම වෙනුවට පීඩාවට පත් කිරීම තමයි සිද්ධ කරන්නේ. යුද්ධයේ කාලේ යුද්ධ අවස්ථාවේ සිද්ධ වුණා කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන්න පත් කරපු නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකාවේ සිදු නොවුණු දේවල් ජාත්‍යන්තරයට වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව එහි නිර්දේශ කරලා තියෙන දෙමුහුන් අධිකරණ යෝජනාව තමන් සලකන්නේ ලංකාවේ හොඳින් ස්ථාපිත කරලා තියෙන නීති පද්ධතිය බරපතල විදියට අවතක්සේරුවට ලක් කිරීමක් විදියට කියලා අය සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම විශ්‍රාමික රියාත් මිලාන් සරත් වීරසේකර එතුමා ජාත්‍යන්තර බෞද්ධ සාහන සංගමේ නියෝජනය කරමින් තමයි අදහස් දක්වලා තිබුණේ. මෙහිදී ඔහු සඳහන් කරලා තියෙනවා යුද හමුදා යුද අපරාධ කරා කියලා මහකොමසාරිස්වරයා කරපු ප්‍රකාශය බැහැර කරලා තමන්ම වාර්තා දෙකක් මේ වෙනකොට කවුන්සිලයට ඉදිරිපත් කරලා තියෙනවා. මහකොමසාරිස්වරයාගේ වාර්තාවට අදාළව ලංකා විදේශ අමාත්‍යාංශය ඒ යෝජනාවට සමපාර්ශවකරුවෙක් විදිහට කටයුතු කරන්න අනුග්‍රහය දක්වන්න අදහස් කරලා තියෙනවා. නමුත් ඒක කරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හරි පාර්ලිමේන්තුවේ හරි අවසරයක් නැතුව. ඒ හින්දා වැරදි යෝජනාවක් මත පදනම් වෙලා දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න යන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් විදිහට තමන් දකිනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම බෙංගමේ නාලක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ශ්‍රී ලංකාවේදී මාධ්‍යමයක් පවත්වලා උන්වහන්සේ සඳහන් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට එරෙහිව තමන් නඩු පවරන්න කටයුතු කරනවා කියලා.
ජිනීවා සමුළුවට මා වියවුරුද්දේ සහභාගි වුණා. අපට විරුද්ධ දෙමළ ඩයස්පෝරාව ගෝලීය දෙමළ සංවිධාන මහා රාශියක් එතන තමන්ගේ ගෙදර වගේ වැඩ කරනවා. අනිත් අය හැම කෙනෙක්ම හමුදාවට විරුද්ධව, රටට විරුද්ධව, මේ රටේ ආණ්ඩුවට විරුද්ධව කරුණු දක්වන්නේ ඒ ජිනීවා සමුළුවේදී. ජෙෆ්රි කියලා ජාත්‍යන්තර නීතිඥයෙක් ඉන්නවා. ඒ නීතිඥ මහත්මයා සම්බන්ධ කරගෙන මානව හිමිකම් කොමසාරිස්ට විරුද්ධව නඩුවක් කියන්න දැන් කටයුතු බෙදලා තියෙනවා. මානව හිමිකම් කොමසාරිස් වැරදි කරනවා නම් එයාගේ තනතුරේ ලොකුකම ගැන අපි බලන්නේ නැහැ.
ඔව්, ඒ ඔබ කතා කරන අතරතුරේදී බෙංගමේ නාලක ස්වාමින් වහන්සේ විසින් ඒ සම්බන්ධව ඉදිරිපත් කරපු අදහස ඇතුළත් හඬපටයමන් ඉදිරිපත් කළේ උමනෝජ්.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්තක ඇගයීම් අවසන් වාර්තාව පෞගේ 16 වෙනිදා ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ වේතන කපා හැරීමක් සම්බන්ධයෙන් ඔවුන් යම් විරෝධතාවක් මතු කරලා තිබුණු නිසා එදා සැසිය කල් දාලා තිබුණා. ඒ නිසා මේ වාර්තාවත් එදා ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ.
නැවත වතාවක් ඉදිරිපත් වෙන දවසක් පිළිබඳව ආරංචියක් තියෙනවද මනෝජ්?
එහෙම ඍජුව දවසක් සඳහන් කරලා නැහැ. එදා සිකුරාදා දවසේ වාර්තා වුණේ එය ඉදිරිපත් කිරීම කල් යනවා, එහෙම නැත්නම් සැසිය කල් දානවා කියන කාරණේ තමයි.
හොඳයි, එහෙනම් ස්තුතිවන්ත වෙනවා මනෝජ් සවිස්රාත්මක තොරතුරු විග්‍රහයට අද දවසේ සම්බන්ධ වීම පිළිබඳව. එහෙනම් අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදාත්. එතෙක් අයබෝවන්.
අයබෝවන්, බොහොම ස්තුතියි දෙලොක්ස.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්